හුස්ම ඇතුල් වෙන පිට වෙන හරියට අවධානය යොමු කරන්න. ඒ හරහා හුස්ම ඉහළ යන හැටි බලන්න, හුස්ම පහළ යන හැටි, ඒ ගතිය දැනෙන හැටි බලන්න. එතකොට ඉහළ යන බව දන්නවා, පහළ යන බව දන්නවා. ඒ තියෙන හුස්මම තමන් ඒක කන්ට්‍රෝල් කරන්න යන්න එපා. මේ මොහොතේ තියෙන හුස්ම දිහා බලා ඉන්න අවධානය යොමු කරලා. එතකොට ඒ හරහා ඉහළ යන ගතිය දන්නවා, පහළ යන ගතිය දන්නවා. ඉහළ යන ගතිය දන්නවා, පහළ යන ගතිය දන්නවා. මේකදී අපි හුස්ම දිගේ අවධානය ගෙනියන්නේ නැහැ. ඒ ඇතුල් වෙන පිට වෙන හරිය එක තැනකට අවධානය යොමු කරගෙන එතන සිද්ධ වෙන දේ බලා ඉන්නවා. ඒක ගැන හිතන්න යන්න අවශ්‍ය නැහැ, බලා ඉන්නවා විතරයි. එතකොට ඉහළ යනකොට ඉහළ යන ගතිය දන්නවා, පහළ යනකොට පහළ යන ගතිය දන්නවා. ඉහළ යන ගතිය දන්නවා, පහළ යන ගතිය දන්නවා. එතෙන්ට අවධානය යොමු කරන්න. එහෙම හේ දුවනකොට වෙන අරමුණු වලට යනකොට ආයේ ආයේ ඒ හුස්ම සිහි කරන්න. එතන ඇතුල් වෙන ගතිය දන්නා, පිට වෙන ගතිය දන්නා. ඇතුල් වෙන ස්වභාවය, පිට වෙන ස්වභාවය. ඒ සියුම් දැනීම් දිහා බලා ඉන්න. හුස්මේ ඇතුල් වෙන ගතිය මොන වගේද? පිට වෙන ගතිය දැනෙන්නේ මොන වගේද? හුස්මේ ස්වභාවය දිහා බලා ඉන්න. ඇතුල් වෙන ගතිය මොන වගේද? පිට වෙන ගතිය මොන වගේද? කොච්චර හිත දිව්වත් ආයෙ හුස්ම දිහා බලන්න අවධානය යොමු කරලා. ඇතුල් වෙන ස්වභාවය දැනෙන්නේ කොහොමද? පිට වෙන ස්වභාවය දැනෙන්නේ කොහොමද? සියුම් ගති ටික දිහා බලා ඉන්න. දැනෙන ගති ස්වභාවය. හුස්මට අවධානය තියෙනකොට වටපිටාවේ වෙන දේවල් දැනගත්තොත් ඒක දැනගත්තේ මොන ආයතන හරහාද කියලා බලන්න. අපිට ශබ්දයක් ඇහිලා දැනගන්න ඒවා තමයි වැඩි. ඒක ශබ්දයක් ඇහිලා දැනගත්තු දේ මොන ආයතන වලින්ද දැනගන්න. ෆෑන් එකේ ශබ්දය ඇහෙනවා නම් කොහොමද ඒක දැනගත්තේ? මොන ආයතන වලින්ද? කනෙන් ශබ්දයක් ඇහෙනවා. ශබ්දය ගැන හිතෙන් කල්පනා කරනවා. එතකොට සෝත ආයතනයයි මන ආයතනයයි. සෝත ආයතනෙන් දෙන්නේ ශබ්ද සංඥාව විතරයි. ශබ්ද සංඥාවේ රූප නැහැ. ඒ ශබ්ද සංඥාවට අනුව මන ආයතනෙන් කල්පනා කරන්න ගිහිල්ලා තමයි රූප ගැන දැනගන්නේ. එනයි දැනගත්තු රූප සේරම මන ආයතනෙන් කියපු දේවල්. මන ධම්ම මනෝ විඥාන. මනසෙන් හදලා මනස දැනගත්තු රූප. දැන් මේ මොහොතේ අපිට ඇහැට පේන ඒවා නෙවෙයි. ඒ වුණාට ඇහැට පේනා වගේ හිතෙන් පෙන්නනවා. එහෙනම් ඔය දැනගත්තේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩක්. ඒක බාහිර දෙයක් වෙන්න බෑ මේ මොහොතේ දැනගත්තු රූපය. හිතෙන් හදපු දේ හිත දැනගත්තා. මේක එළියේ තියෙනවයි කියලා විශ්වාස කළේ අපේ පරණ පුරුද්දට, ලෝකෙට අයිති පුරුද්දට, මෝඩකමට. ඒ ඇත්ත පෙන්නලා දෙනවා. මේ මොහොතේ දැනගත්තේ ඇහුනේ ශබ්දයක් විතරයි. ඒ ශබ්දේ වර්ණයක් හැඩයක් තැනක් නැහැ. ඒතර වර්ණයක් හැඩයක් තියෙන රූපයක් හදලා දුන්නේ හිතෙන්. හිතෙන් හදලා දීපු එක හිත ඇතුලේ. අපේ මෝඩකමට තමයි ඒක එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ. ඇත්ත පෙන්නලා දෙනවා. ආයේ හුස්මට අවධානය ගන්නවා. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. වාහනයක ශබ්දයක් එනකොට වාහනයක් කියලා දැනගන්නවා. සෝතායතනෙන් ශබ්දය ඇහුණා, ශබ්දේ වාහනයක් නැහැ. ඒ ගැන හිතන්න ගිහින් නේද වාහනයක් හැදුවේ. එහෙනම් හිතෙන් අදපු වාහනේ හිත දැනගත්තේ. ඒක එළියේ තියනවා කියලා බාරගත්තේ මෝඩකමට. අපි මේ මොහොතේ දැනුවත් උනේ හිතෙන් අදපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩ. එළියේ දෙයක් කියලා දැනෙව්වේ අපේ මෝඩකමට. ආයතන ගැන සිහිය නුවණ නැතිකමට. ආයේ අවධානය යොමු කරනවා හුස්මට. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. මම ඉන්නකොට ශරීරයේ යමක් දැනෙනවා නම්, කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා, මොකක් හරි දැනෙනවා නම්, මොන ආයතන වලින්ද ඒක දැනගත්තේ? කාය ආයතනෙන් ස්පර්ශයක් දැනෙනවා. ඒ දැනීම ගැන කල්පනා කරන්න ගිහින් නේද ඔය කකුල රිදෙනවා කියලා දැනගත්තේ. කාය ආයතනෙන් දෙන දැනීම දැනීමක් විතරයි. ඒකේ වර්ණයක් හැඩයක් තියෙන තැනක් නැහැ. ඒ දැනීම ගැන කල්පනා කරන්න ගිහින් නේද අපි කකුල ශරීර කොටසක් හැදුවේ. කල්පනා කිරීම හිතෙන් අදපු දේ හිත දැනගත්තා. ඒවා එළියේ තියෙන්න බෑ. එළියේ තියෙන මේ ලේමස් නහරට වලින් හැදිච්ච දෙයක් බවට පත් කළේ අපේ පරණ පුරුද්දට. මේ මොහොතේ දැනීමක් දැනුණා විතරයි. දැනීම ගැන හිතෙන් කල්පනා කළා. හිතෙන් අදපු දේ හිත ඇතුලේ. ඒවා බාහිර දේවල් බවට පත් කළේ මෝඩකමට. මේ මොහොතේ හිතෙන් අදපු දෙයක් හිතෙන් දැනගත්තා විතරයි. ඒක හිත ඇතුලේ වැඩක්. ඒක අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. දෙයක් බවට පත් කළේ දැනෙව්වේ මෝඩකමට, අවිද්‍යාවට. ආය හුස්මට අවධානය ගන්නවා. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. ඇතුල් වෙන ගතිය, පිට වෙන ගතිය. හුස්ම ඉහළ යන ගතිය, පහළ යන ගතිය. අවධානය තියාගෙන ඉන්න. බාහිර දෙයක් ගැන දැනගත්තොත් ආයතන වෙන් කරලා පෙන්වන්න. මොන ආයතන වලින්ද ඔබ දැනගත්තේ? ඒක හිතෙන් හදලා හිත දැනගත්තු දේවල් එකක්වත් එළියේ තියෙන ඒවා නෙවෙයි. හිතේම නිර්මාණ. අපේ මෝඩකමට තමයි බාහිර ලෝකේ කියලා පැනෙව්වේ. බෙර ගහනවා, ඇහෙනවා. බලන්න කොහොමද දැනගත්තේ? කණෙන් ශබ්දයක් ඇහෙනවා, ශබ්දට අනුව කල්පනා කරනවා. බෙරය කියන එක කල්පනා කරලා දැනගත්තු දෙයක්. ශබ්දි සංඥාවේ රූපයක් නැහැ, බෙරය කියලා දෙයක් නැහැ. කණෙන් අරන් දෙන්නේ ශබ්ද සංඥාව විතරයි. ශබ්ද සංඥාවේ රූප නැහැ. ඒවා රූප බවට පත් කළේ ඒක ගැන හිතන්න ගිහිල්ලා. හිතන් හදපු දේ හිත දැනගත්තා නේද? ඒක එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ මෝඩකමට නේද? අවිද්‍යාවට නේද? මේ මොහොතේ දැනගත්තේ හිතෙන් සකස් කරපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩක්. බාහිරේ තියෙන්න බෑ ඒක. ඒ දැනගත්තේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා. මන ධම්ම මනෝ විඤ්ඤාණ. ආපහු හුස්ම දැනීමට අවධානය යොමු කරනවා. ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය, ඉහළ යන ස්වභාවය, පහළ යන ස්වභාවය. බාහිර රූපයක් ගැන දැනගත්තත් ආයතන වෙන් කරලා පෙන්වන්න, ශරීර රූපය ගැන දැනගත්තත් මන ආයතන වලින් දෝක දැනගත්තේ කියලා ඒ ආයතන වෙන් කරලා පෙන්වන්න. එතකොට මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා මිසක් එළිය රූපයක් දැනගත්තා නෙවෙයි. රූපයක් බවට පත්කලේ අපේ මෝඩකමට, ආයතන ගැන සිහිය නුවණ නැතිකමට. අපහු හුස්මට අවධානය තියා ගන්නවා. ඉහළ යන ගතිය, පහළ යන ගතිය, ඉහළ යන ගතිය, පහළ යන ගතිය. හුස්ම ඉහළ යන ස්වභාවය දන්නවා, පහළ යන ස්වභාවය දන්නවා. දැන් බලන්න ඉහළ යන හුස්ම කියලා දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්ද? කාය ස්පර්ශයෙන් දැනීම් ටිකක් දෙනවා, මනසෙන් දැනීම් ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට නේද කිව්වේ ඔය වගේ දැනෙන්නේ හුස්ම ඉහළ යන එක, ඔය වගේ දැනෙන්නේ හුස්ම පහළ යන එක. ඒවා හිතෙන් කියපුවා නේද? එහෙනම් හිතෙන් හදපු දේ තමයි හිත දැනගෙන තියෙන්නේ. ඒක බාහිරේ තියෙන නහය හැපෙන දෙයක් වෙන්න පුළුවන්ද? හිතෙන් දැනගත්තු දේ බෑ. හිතේ නිර්මාණය හිතෙන් දැනගත්තා. මන ධම්ම, මනෝ විඥාන. අපේ මෝඩකමට, ලෝකෙට අයිති පුරුද්දට තමයි ඔය එළියේ තියෙන දේවල් දැනගත්තා කියලා විශ්වාස කරන්නේ. මේ මොහොතේ දැනුවත් උනේ දැනීම අනුව කල්පනා කළා. කල්පනා කරනකොට හිත හදපු දේ හිත දැනගත්තා. ඒක හිත ඇතුලේ වැඩ. ඒවා එළියේ තියෙන රූප වෙන්න බෑ. ආපහු හුස්ම නිසා තියෙන දැනීම් දිහා බලා ඉන්න. මොනවද දැනෙනවා? දැනීම් ටිකක් තියෙනවා. ඒ දිහා බලා ඉන්න පුළුවන්. දැනීමේ රූප නැහැ. රූප හදන්නේ දැනීම් ගැන කල්පනා කරන්න ගිහිල්ලා. හිතෙන් හදන ඔක්කොම හිත ඇතුලේ දේවල්. දකින හීන මාත්‍රයක් විතරයි. ඒවා බාහිරේ තියෙන ඒවා නෙවෙයි. හිතේ නිර්මාණ මනෝමය දේවල්. ඒ තමයි ධම්ම කියලා මනස දැනගන්න. මනස දැනෙනවා විතරයි. දැනෙන ස්වභාවය දිහා බලා ඉන්න පුළුවන්. සියුම් දැනීම් ටිකක් තියෙන. හිත සාමාන්‍ය තත්ත්වයට ගන්න. මේක හිත සාමාන්‍ය තත්ත්වයට අරන් ඇස් දෙක අරින්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ සාකච්ඡා කරන්න. හරි අහන්න එහෙම තියනවාද ගැටලු? ප්‍රශ්න මොකක්ද තියනවාද කාට හරි? සඤ්ඤා, ධම්ම සඤ්ඤා. අනිත් සඤ්ඤා ටික දන්නවා. සඤ්ඤා කියක් එනවාද? හැම ආයතනෙම සංඥාවක් දෙන්න පුළුවන් නේද? ඇහෙන් දෙන්නේ මොන සංඥාද? රූප සංඥා. කනෙන් දෙන්නේ ශබ්ද සංඥා. නාසයෙන් ගාන සංඥා. දිවෙන් රස සංඥා. නේද? රසඥාන සංඥාවක් දෙනවා. කයෙන් පොට්ටබ්බ සංඥා. නේද? මනසෙන් ධම්ම සංඥා කියන්න පුළුවන් නේද? ඒ අරමුණු අරමුණ ගැන සංඥාවක්. අපි මුලින් හිතන්නේ අරමුණම අරන් දෙනවා කියලා. අපිට මුලින් හිතෙන්නේ ඇහෙන් මොනවද අරන් දෙන්නේ? රූප අරන් දෙනවා කියලා. ඇහැට පුළුවන් ද රූප අරන් දෙන්න? දැන් අපි කොස් ගහක් දිහා බැලුවොත් ඇහැ ඇතුලේ කොස් ගහක් හැදෙනවද? ඇහැ ඇතුලේ කොස් ගහක් හැදෙන්නේ කොස් ගහ වගේ සංඥාවක්ද? කොස් ගහ වගේ සංඥාවක් ප්‍රතිබිම්බයක් නේද? ප්‍රතිබිම්බය කියන්නේ රූපේ නෙවෙයිනේ. ඒ වගේ ස්වභාවයක් නේද? ඒත් ඒ වගේ ස්වභාවය කියන එකට අපි සංඥාව කියනවා නේද? හරි, රූපෙම නෙවෙයි. නේද? දැන් ගෙයක් දකිනකොට ඇතුලේ ගෙයක් හැදෙන්නේ නැහනේ. ගෙයක් වගේ සටහනක් හැදෙන්නේ. නේද? ප්‍රතිබිම්බයක්. හැඩ තලය කිව්වට අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. නේද? ප්‍රතිබිම්බ මාත්‍රය කියන්නේ පේන ස්වභාවයක් විතරයි. නේද? එතකොට ඒක රූපයක්ද රූප සංඥාවක්ද? රූප සංඥාවක් නේද? ඒක අපි නිකන් මුලින්ම හිතන්නේ රූපම අරන් දෙනවා කියලා. දැන් වතුරට එවෙන බල්ලට හිතෙන්නේ එළියේ ඉන්න බල්ලවයි ඒ අරන් දුන්නේ කියලා. නේද? ඌ විශ්වාස කරන්නේ එළියේ බල්ලෙක් ඉන්නයින් තමයි ඔහොම දැක්කේ කියලා. එතකොට ඒක මුලාවක් කියලා තේරෙනවනේ නේද? බල්ලෙක් වතුරට එබිලා එළියේ ඉන්න බල්ලවමයි ඔය දැක්කේ කියලා හිතුවොත් මුලාවක්. එතකොට අපි මොකක් හරි දැකලා ඔය එළියේ තියෙන දෙයමයි දැක්කේ කියලා හිතුවොත් ඒක මුලාවක් නෙවෙයිද? බල්ලා විතරද මුලා වෙන්නේ? අපි මුලා වෙන්නේ නැද්ද? අපිත් මුලා වෙනවා. මොකද බල්ලාගේ ඇහෙන් කරන වැඩේමයි අපේ ඇහෙනුත් කරන්නේ. ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. ඒ කියන්නේ රූපය වගේ ස්වභාවයක් අරන් දෙන එක විතරයි ඇහැට පුළුවන්. රූපය අරන් දෙන්න බෑ. එතකොට ඔය දකින්නේ එළියේ තියෙන රූපයමයි කියලා හිතුවොත් අපි මේ රූප ස්වභාවය දැකලා ඒක මුලාවක් නේද? ඔව්, ඒ නිසා තමයි බල්ලා මුලා වෙන්නේ. නේද? එළියේ තියෙන රූපෙමයි ඔය දැක්කේ කියලා ඇහෙන් හදලා දීපු එක දිහා බලාගෙන කල්පනා කරා. ඒක මුලා වෙනව නේද? එහෙනම් තේරුම් ගන්න අපිත් ඇහෙන් දැකලා ඔය එළියේ තියෙන දෙයමයි දැක්කේ කිව්වොත් මුලාවක්. එළියේ තියෙන දේ නෙමෙයි ඔය දැක්කේ. ඇහෙන් උපද්දපු ස්වභාවය. නේද? නැත්ත ඇහැ නැතුව එළියේ තියෙන එක දකින්න පුළුවන්. ඈ පුළුවන්ද ඇහැ නැතුව එළියේ තියෙන එක බලන්න? ඇස් දෙක තියාගෙන බලන්න පේනවද කියලා? ඈ එහෙම පේන්නේ නැහැ නේද? එහෙනම් ඇහැ උපද්දන මේ රූපමය ස්වභාවය. එතකොට ඇහැ උපද්දන එක එළියේ තියෙන රූපෙද? නැහැ. රූප සංඥාවක් විතරයි. ඒක හරියට අර චිත්‍රපටියක් වගේ කියලා මම කියන්නේ නේද? ප්‍රොජෙක්ටර් එකෙන් තිරයට ප්‍රොජෙක්ට් කරන චිත්‍රපටිය වගේ. එතකොට ඇහි තියෙන කාචෙන් ඇහැ ඇතුළට ප්‍රොජෙක්ට් කරනවා. මේක සංඥා මාත්‍රයක් විතරයි, චිත්‍රපටියක් විතරයි. නේද? මේ චිත්‍රපටියක් බලනකොට ඒ වගේ දෙයක් දැක්ක කියලා තමයි කියන්නේ. පැහැදිලිද? එතකොට ඇහි හැකියාව රූප වගේ මොනවද උපද්දලා දෙන එක. රූප වගේ මොනවද උපද්දලා දෙනවා. රූප වගේ කියන එකට රූප කිව්වොත් වැරදීනේ නේද? දැන් වතුර වගේ පේනවා කියන්නේ මොනවද පේනකොටද? මිරිඟුව පේනකොට. අපිට මිරිඟුව දිහා බලලා වතුර දිහා බලනවා කිව්වොත් හරිද? වැරදි. නේද? ඒතර වතුර වගේ ස්වභාවය සංඥාව. ඒ සංඥාව දිහා බලලා අපි හිතා ගන්නවා ඔය පේන්නේ වතුර. නේද? බල්ලෙක් වගේ පේන එක දිහා බලලා හිතා ගන්නවා ඔය පේන්නේ එළියේ තියෙන ඉන්න බල්ලා. ඒක බල්ලා ඒ කතාව කිව්වොත් ඌ මොඩයි කියනවා. අපි ওই වැඩේම කරලා අපි නුවණක්කාරයි. දෙන්නගෙම ඇහැ උපද්දලා දෙන්නේ රූප සංඥාවක් විතරයි. නේද? දෑත ගිනි ගන්නවා පේනකොට ඇහැ උපද්දලා දෙන්නේ ගින්දරද? ගින්දර ඉපදුවොත් ඇහත් පිච්චෙන්නේ නේද? අපි ඈත ගින්දර දිහා බැලුවාම ඇහැ පිච්චෙනවද? එහෙනම් තේරුම් ගන්න ගින්දර නෙමෙයි අරන් දීලා තියෙන්නේ. ගින්දර වගේ සංඥාවක්. නේද? ඒ සංඥාවේ තේජෝ ගතිය තියෙනවද? දවන ගතිය? නැහැ. නේද? තිබුණා නම් එහෙම හරි කරදරයක වැටෙන්නේ නේද? ඇහැ පිච්චනවනේ. එතකොට තේරුම් ගන්න එළියේ තියෙන තේජෝ ගතිය ඇහැට අරන් දෙන්න පුළුවන්ද? බැහැ. වර්ණ ස්වභාවයට අනුව සතහනක් උපද්දන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් එනවා, එහෙනම් එළියේ තියෙන තේජෝ ගතිය ඇහැට අරන් දෙන්න බෑ, පඨවි ගතිය අරන් දෙන්නත් බෑ නේද? ඇහි ඒවිලා හැපෙන්නේ නෑනේ. පඨවි අරන් දෙන්නත් බෑ, තේජෝ අරන් දෙන්නත් බෑ, ආපෝ ගතිය අරන් දෙන්නත් බෑ, වායෝ ගතිය අරන් දෙන්නත් බෑ ඇහැට. ඇහැට අරන් දෙන්න පුළුවන් එකම දේ මොකද්ද? වර්ණේ, වර්ණ සංඥාව. නේද? එතකොට කනට අරන් දෙන්න පුළුවන් එකම ස්වභාවය මොකද්ද? ශබ්ද සංඥාව. කනට පුළුවන් ද වර්ණ අරන් දෙන්න? බෑ. කනට පුළුවන් ද තේජෝ ගතිය අරන් දෙන්න? බෑ. ආ ආපෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය ඒවා අරන් දෙන්න කනට බෑ. කනට අරන් දෙන්න පුළුවන් ශබ්ද සංඥාව විතරයි. නේද? එතකොට තේරුම් ගන්න, ඇහැ වර්ණ සංඥාව අරන් දෙනවා, කන ශබ්ද සංඥා අරන් දෙනවා. නාසයට අරන් දෙන්න පුළුවන් ගාන සංඥාව. මේ ගඳ සුවඳක් ගැන සංඥා මාත්‍රයක් අරන් දෙන්න විතරයි නාසයට පුළුවන්. නේද? නාසයට වර්ණ අරන් දෙන්න පුළුවන්ද? බැ. නාසයට රස අරන් දෙන්න පුළුවන්ද? බැ. නේද? එතකොට තේරුම් ගන්න මේ එක එක ආයතනෙට අරන් දෙන්න පුළුවන් වෙන වෙනම සංඥා මාත්‍රයක්. එක ආයතනයක් අරන් දෙන සංඥාව තව ආයතනයකට අරන් දෙන්න බැ. ඇහැ අරන් දෙන එක කනට අරන් දෙන්න බැ, නාසයට අරන් දෙන්න බැ, දිවට අරන් දෙන්න බැ, කයට අරන් දෙන්න බැ. නේද? ඇහැ අරන් දෙන එක ඇහැට විතරයි අරන් දෙන්න පුළුවන්. කන අරන් දෙන එක කනට විතරයි අරන් දෙන්න පුළුවන්. ඇහැට, දිවට, නාසයට, කයට අරන් දෙන්න බෑ. පැහැදිලිද ඒක? දැන් නාසය අරන් දෙන සංඥාව ඇහැට අරන් දෙන්න පුළුවන්ද? බෑ. නේද? ඇහෙන් බලලා මොන සුගඳද කියන්න බෑනේ නේද? ඈ රස අරන් දෙන්න පුළුවන්ද? ඇහැට අරන් දෙන්න පුළුවන්ද රස? දැන් සීනි ලුණුයි තියෙනවා එකපාරටයි. දැන් ඇහෙන් විතරක් කියන්න පුළුවන්ද මොන රසද කියලා? නෑ, සීනි කියලා ලුණු දාගන්නවා තේකට නේ, මාරු වෙලා තිබුණොත්. එහෙනම් ඇහැට ඒක කියන්න හැකියාවක් නෑ. ඒ හැකියාව තියෙන්නේ රස ගැන කියන හැකියාව තියෙන්නේ දිවට විතරයි. රස සංඥාව අරන් දෙන්න පුළුවන්. අල්ලලා බලලා කියන්න පුළුවන්ද දැන් සීනි මොන රහයිද ලුණු මොන රහයිද කියලා අල්ලලා බලලා කියත හැකිද? බැ. එහෙම වුණා නම් අර ප්‍රශ්නේ එන්නේ නැහැ නේද? දානේ වෙනකොට ලුණු බලන්න හොඳද? එක එක ප්‍රශ්නනේ තියෙන්නේ. ඈ? ඇහෙන් කියන්න පුළුවන් නම් දැන් මොන ලුණු රහද කියලා? ලුණු ඇද්ද? නැත්තම් අල්ලල බලලා කියන්න පුළුවන් නම් ඒ දිගේ ගන්න ඕනේ. දාන උයනකොට එහෙම උයන්න එපා. හාමුදුරුවන්ට රසට කන්න බෑ ඒකට. ඒ රස බැලුක කියලා පවක් වෙන්නේ නෑ. හරිද? එතකොට ඒ අපිට අදාළ නෑ. ඒවත් දාන උයන ඇට ඒක කියන්නේ. ඊළඟට මේ දැන් තේරුම් ගන්න. එතකොට දිවෙන් දෙන්න පුළුවන් රස සංඥා වෙන කිසිම ආයතනකින් ඒක දෙන්න බෑ. නේද? ඊළඟ ආයතනේ මොකද්ද? කය. කයට දෙන්න පුළුවන් පොට්ටබ්බ සංඥාව. ස්පර්ශය නෙමෙයි, ස්පර්ශ සංඥාවක් කරන් දෙන්න පුළුවන්. හැපෙන දේ අරන් දෙන්න බෑ. හැපෙන්නේ මේ වගේ දෙයක් කියලා කියන්න නම් පුළුවන්. ඒ සංඥාව කියනකොට වගේ ස්වභාවය. ඒ දෙය නෙවෙයි. හරි? අපි වරද්ද ගත්ත තැනක් ස්පර්ශයට මේ පටවිය ආහු වෙනවා කියලා. නැත්තම් ස්පර්ශයට තේජෝ ධාතුව ආහු වෙනවා කියලා. ආහු වෙන්නේ නැහැ. ඒ වගේ ස්වභාවයක් නම් ආහු වෙනවා. හරි? හැම ආයතනයකටම පුළුවන් ඒ වගේ ගතියක්. කියන්නේ ඒකට අදාළ සටහන් මාත්‍රයක් අරන් දෙන්න විතරයි. එළියේ තියෙන දේ අරන් දෙන්න බෑ. තව විදිහට කිව්වොත් ඒ රූපේ අරන් දෙන්න බෑ. රූපේ වගේ සංඥා මාත්‍රයක් අරන් දෙන්න පුළුවන්. ඒකට සංඥාවට බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මොකද්ද? මිරිඟුව. මිරිඟු ස්වභාවයක් අරන් දෙන්න විතරයි. ඒතකොට හිත තමයි මිරිඟුව දැකලා ඔය පේන්නේ වතුර කියලා කියන්නේ හිත. එතකොට මේ ආයතනකින් අරන් දෙන සංඥා මාත්‍රයක් දකින්න විතරයි මේ හිතට පුළුවන්. ආයතනයකට පුළුවන් ওই සංඥාවක් හදලා දෙන්න විතරයි. හරි? එළියේ තියෙන දේ අරන් දෙන්න බෑ. නෝ. ගින්දරට අත අහුනොත් එහෙම පිච්චෙනවා නේද? එතකොට අත පිච්චෙනවා. කාය ආයතනෙන් අරන් දෙන්නේ මොනවද? කාය ආයතනෙන් අත හරි ගින්දර හරි අරන් දෙන්න පුළුවන්ද? දෙකම අරන් දෙන්න බැහැ. කාය ආයතනෙට පුළුවන් මේ පොට්ටබ්බය ගැන සංඥාවක් අරන් දෙන්න විතරයි. දැන් ඒතර එතන තියෙන යම්කිසි ගතියක් දැනීම තව පැත්තකින් කිව්වොත් දැනීමක් අරන් දෙන්න විතරයි. ඒ දැනීම පිච්චෙනවා කියලා බවට පත් කරන්නේ මොන ආයතනෙද? මනස. දැනීම ගැන කල්පනා කරලා. දැනීම කියන එක පිච්චෙනවා නෙවෙයි. හරි? දැනීම කියන එක තදගතිය නෙවෙයි. තදගතිය කියලා ඕහොම දැනෙන්නේ තදගතිය කියලා කියන්නේ හිතෙන්. තේරුණාද? ඕහොම දැනෙන්නේ ආපෝගතිය කියලා කියන්නේ හිත. නේද? ඔහම දැනෙන්නේ රස්නේ ගතිය කියන්නේ හිත. ඔහම දැනෙන්නේ සීතල ගතිය. ඔහම දැනෙන්නේ දැවිල්ල. නේද? තව තියෙනක් දැනෙන ගති. ගතිය දාන්නේ හිතෙන් නේද? දැනීම දැනීමක් විතරයි. දැනීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි අපි එක එක නම් දාන්නේ, විස්තර දාන්නේ. හරි? එතකොට සංඥා මාත්‍රයේ තේරුම් ගන්න මිරිඟුවක්. එතකොට කාය ආයතනයට දෙන්න පුළුවන් දැනීම් මාත්‍රයක්. දැනීම කියන්නේ රූපය නෙවෙයි නේද? දැනීම හිතට දැනෙන දෙයක්. හිත දැනගන්න දෙයක්. නේද? හිත පහළ වුණ නැත්නම් දැනෙයිද? සිහි නැති කරලා එහෙම තිබුණත් ඔපරේෂන් කරනකොට එහෙම සිහිය නැති කරලා දැනීම නැති කරලා නේද ඔපරේෂන් කරන්නේ? නෑ. ඒක හිත පහළ වුණ නැත්නම් අපේ දැන් ශරීරේ පිහියකින් කැපුවත් දැනෙන්නේ නෑ. එහෙනම් දැනිලා තියෙන්නේ ශරීරයටද හිතටද? හිතට. දැනීම මාත්‍රේ. ඒක අරමුණු වෙන්නේ හිතට. මොලේ වෙන පැත්තක්. මොලේ අවශ්‍ය නැහැ.
මොලේ පණිවිඩය දෙන්නේ අත ගහන්න කියලා දෙකෙන්ද යනවා?
නැහැ, ඒව අපි පස්සේ හදාගත්තු දේවල්. මොලේ හැදෙන්න කලිනුත් දැනিলা තියෙනවා පොඩි කාලේ. දැනීම කියන එක ප්‍රතිසන්දිය ගන්න මොහොතේ ඉඳන් තියෙනවා. මොකද කාය ආයතනය තියෙන පොඩි සෛලයක් තියෙනකොටම ප්‍රතිසන්දියම තියෙනවා දැනීම ගන්න අවශ්‍ය දේවල් ටික. කාය දසකය කියන එක, දසකයක් කියන්නේ කාය ආයතන වැඩ කරන්න අවශ්‍ය ටික තියෙනවා. හිතක් හැදෙන්න අවශ්‍ය ටිකක් තියෙනවා. කාය දසකය කියන්නේ ස්පර්ශ ගැනීමේ හැකියාව තියෙනා නේද? ප්‍රතිසන්දියේදී ලැබෙන්නේ රූප මොනවාද? කාය දසකයයි භාව දසකයේ තියෙන ස්ත්‍රී පුරුෂ ගතිය. භාව දසකයේ තව හිත දෙන්නේ මොනවද? වัตතු දසකය කියනවා. ඒකට අන්නයි රූප ජාති තුන තමයි ප්‍රතිසන්දියේ හැදෙද්දී මුලින්ම පහළ වෙන්නේ. කාය දසකය, භාව දසකය, වัตතු දසකය. අර මොලේ කොහෙ තිබුණත් දන්නේ නැහැ මේ වෙලාවේ. අර දැනීම ගන්න ඒ ටික ඇති. හරි. කාය ආයතනෙ උපදින්න පුළුවන් නම් ඒ ඇති දැනීම දෙන්න. ඔව්. කොහොම හරි දැනෙන්නේ නැහැ නේද? අපි දන්නේ නැහැ. ඒක ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න. දැනෙන්නේ නැති එක විතරයි අපි දන්නේ. ඒ කැපුවත් දැනෙන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් එකක් ගැව්වත් දැනෙන්නේ නැහැ. පිච්චුණත් දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන්නේ නැත්තේ? එතන ඒකට අදාළ හිතක් පහළ වෙන්නේ නැහැ. මොලේ නැතුව දකින්න පුළුවන්. මැරිලා උපදිනකොට මොලේත් තරම් යන්නේ නැහැ නේද? මට දකින්න ඕන කියලා. දිව්‍ය ලෝකෙ එහෙම ගිහින් උපදිනකොට මොලේ තරම් යනවද කැලලා? දකින්න බෑනේ නැත්තම්. නේද? ඒවා අපි මේ භෞතික ලෝකේ හදාගත්තු ඒවා විතරයි ඈ. ඒවයින් හිතන්න යන්න එපා, හොයාගන්න බෑ. හිත අහුවෙන්නේ නැහැ ඔය එක ඉන්ස්ට්‍රුමන්ට් එකකටවත් හිත අහුවෙන්නේ නැහැ. ඒක අපිට දහමෙන් තමයි ඔක හොයන්න වෙන්නේ ඈ. මේ භෞතික දේවල් වලින් හොයන්න යන්න එපා. හරි? හොයන්න ගියොත් වරද්ද ගන්නවා. ඔවා හොයලා කවුරුවත් සෝවන්නුන්නේ නැහැ. විද්‍යාඥයෝ හෙව්වා, ડોක්ටර්ස්ලා හෙව්වා. හැබැයි කාටවත් සෝවන්නෙන්න බැරි වුණා නේද? ඒක තමයි. ඒගොල්ලෝ බයයි. ඒගොල්ලන්ට කවදාවත් සෝවන්නෙන්න බෑ ওই පැත්තෙන් හොයලා. ඇයි ඒ? ඒ හොයන්නේ බාහිරෙන්. භෞතික ලෝකෙන්. භෞතික ලෝකෙන් හොයන්න ගිහිල්ලා මේ ඇත්ත දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ කිව්වේ තමන් තුලින් මේ ආයතන තුලින් ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයේ දකින්න නේද? එළියෙන් හොයලා කවදාවත් දකින්න බෑ. මේක මූලික බුද්ධ දර්ශනයේ අවවාදය නේද? රෝහිතස්ස සූත්‍රය බාහිරෙන් හොයන්න ගිහිල්ලා දකින්න බෑ. එතකොට එළියේ තියෙන ඒවා හැදුනේ කොහොමද කියලා හොයලා කවදාවත් ඇත්ත අවබෝධ කරන්න බෑ. මොකද අපි යම් කිසි දෙයක් දැනගත්තා නම් දැනගත්තේ කොහොමද කියලා නේ හොයන්න ඕන. අපි යම් කිසි දෙයක් දැනගත්තා නම් දැනගන්න පුළුවන් ක්‍රම 6යි අපට තියෙන්නේ. ආයතන 6න් විතරයි. නේද? ඒ ආයතන 6න් උතරම් දෙන්නේ ඔය සංඥා 6. නේද? ඇහෙන් රූප සංඥා, කනෙන් ශබ්ද සංඥා, නාසයෙන් ගහන සංඥා, දිවෙන් රස සංඥා, කයෙන් පොට්ටබ්බ සංඥා, මනසෙන් ධම්ම සංඥා. නේද? එතකොට ඔය සංඥා ටික සංඥා නෙමෙයි, එළියේ තියෙන රූප කියලා විශ්වාස කරන මනසක් අපට තියෙනවා. ඇහෙන් දැක්කේ එළියේ තියෙන රූප කියලානේ හිතෙන්නේ. කනෙන් ඇහුවේ එළියේ තියෙන ශබ්ද කියලානේ ඇහෙන්නේ. නේද? කන උපද්දපු දෙයක් නෙමෙයි එළියේ තියෙන සද්දයක් ඇහුණා කියලානේ අපි විශ්වාස කරන්නේ. නේද? ඔව් දිව උපද්දපු රසක් නෙමෙයි මේ එළියේ කෑමේ තිබුණ රසක් තමයි ඔය දැනුනේ කියලානේ විශ්වාස කරන්නේ. නේද? කයෙන් දැනගත්තේ එළියේ තියෙන දෙයක් කියලානේ මේ හැපුණේ එළියේ තියෙන දෙයක් කියලානේ අපි විශ්වාස කරන්නේ. ඒකට අපි විශ්වාස කරන එකේ ඇත්ත හොයන්න තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. ඒ අපි විශ්වාස කරන එක ඇත්තටම ඇත්තද? දැන් බල්ලා එහෙන් දැකලා වතුරේ ඉන්න බල්ලාව දැනගත්තා කියලා හිතනවා. එතකොට ඌ ඇත්තද දැනගෙන තියෙන්නේ? නෑ. නේද? ඌ රවටුණා කියලා අපි දන්නවා. අපි රවටුණා කියලා අපි දන්නවද? නෑ. බල්ලා රවටුණා කියලා බල්ලා දන්නවද? නෑ. බල්ලා රවටුණා කියලා දන්නේ ඊට වඩා නුවණක් තියෙන කෙනා. නේද? රවටිලා ඉන්න කෙනා දන්නේ නෑ රවටුණා කියලා. එයා හිතන්නේ ඒක ඇත්ත කියලා. අපේ රවටීම දන්නේ ඒ රවටීම නැති කෙනා. ඇහැ ඉක්මවා ගිය කෙනා. මේ රහතන් වහන්සේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ. ඒතර බල්ලඩි මෝඩකම ඉක්මවා ගිහිල්ලා අපි ඉන්නවා. එහෙනම් අපි දන්නවා බල්ලා මෝඩයි. බල්ලා මුලා වුණා. ඔය ඇත්ත ඇති ඇති නෙමෙයි දැනගත්තේ. වතුරේ ඉන්න බල්ලෙක් දැනගත්තා කියලා ඌ හිතුවට ඕක මෝඩකමක් කියලා අපි දන්නවා නේද? බඩ අපි ඇහෙන් දැකලා එළියේ තියෙන ඒවා දැනගත්තා කියන එක මෝඩකමක්. ඒ මෝඩකමේ ඉන්න අයට කියනවා කාම ලෝකයේ ඉන්න අය කියලා. ඇහෙන් දැනගන්න රූප එළියේ තියෙනවා, කනෙන් දැනගන්න ශබ්ද බාහිරේ තියෙනවා, නාසයෙන් දැනගන්න ගඳ සුවඳ එළියේ තියෙනවා, දිවෙන් දැනගන්න රස බාහිරේ තියෙනවා, කයෙන් දැනගන්න ස්පර්ශ ටික එළියේ තියෙනවා. දැන් එයා ආයතන පිනවන්න හදන්නේ එළියෙන් නේද? දැන් එයා ආයතන පිනවන්න හදන්නේ බාහිර දේවල් වලින්. ඒතර බාහිර දේවල් එයාට කාම වස්තු. ඒ කාම ලෝකේ ඉන්න අයට බාහිර දේවල් කාම වස්තු. මතක තියාගන්න මේ කාම ලෝකේ ඉන්න අයට. රහතන් වහන්සේ ඉන්නේ කාම ලෝකේද? මම ප්‍රශ්නය. කාම ලෝකේද කාම ලෝකේ ඉක්මවා ගිහිල්ලාද? කාම ලෝකේ ඉක්මවා ගිහිල්ලා. කාම ලෝකේ හැදෙන කෙලෙස් නැහැ. නේද? බට කාම ලෝකේ හැදෙන කෙලෙස් යටපත් කරන්නත් පුළුවන්, කඩලම දාන්නත් පුළුවන්. කාම ලෝකේ හැදෙන කෙලෙස් යටපත් කරන විදිහ මොකද්ද? ඔව් සමාධියක් වඩලා. භාවනා කරලා සමාධිය වැඩලා ඊළඟට ධානයකට යනවා. කාම ලෝකෙක වෙනවා, රූපාවචර ලෝකෙට යන්නත් පුළුවන්, අරූපාවචර ලෝකෙට යන්නත් පුළුවන් නේද? ධානය කොච්චර ප්‍රබලද? හිතේ ඒකාග්‍රතාවය, හිත එකඟ වීම කොච්චර ප්‍රබලද? නේද? ඒතර අනිත් ආයතන වලින් අරමුණු ගන්න නැති තරමට ප්‍රබල කරගන්න පුළුවන් සමාධිය. ඒකට කියන අපි කෙලෙස් යටපත් කරනවා. නෑ, తాවකාලිකවනේ. ධානයෙන් එළියට ආපු ගමන් ආයේ ආයතන හැම වෙඩ. නෑ. ධානයේ ඉන්නකන් අර ටික යටපත් වෙලා. ඒවා උපද්දන්නේ නෑ. නෑ. එතකොට මේ ධාන ශක්තිය තුලින් මේ ආයතන උපද්දන එක යටපත් කරන්න පුළුවන්. ඒ ආයතන උපද්දන කෙලෙස් ටික යටපත් කරන්න පුළුවන් తాවකාලික නේද? හොඳ ප්‍රබලව හිටියොත් සමහර විට ඕක ගොඩක් කාලයකට යටපත් කරන්න පුළුවන්. ධ්‍යාන ශක්තිය ප්‍රබල නම්. හරි? තතේ ධ්‍යාන ශක්තියක ඉඳන් මැරුණොත් එහෙම ඒක කල්ප ගානකට යටපත් කරන්නත් පුළුවන්. ඒකට අදාළ භ්‍රම ලෝකෙ ඉපදුනහම ආයේ ඒකෙන් චුත වෙනකන් ඒ සමහර විට කල්ප ගානකට යටපත් වෙනවා. අරූපාවචර ලෝකෙ එහෙම ගියොත් කල්ප 84000ක් විතර යටපත් කරගෙන ඉන්න පුළුවන්. නේද? හිත විතරයි. එතකොට අනිත් ආයතන පහම නැහැ. නේද? ඇයි නැත්තේ? ඒවා උපදින කෙලස් ටික ඒ කාලය තුල යටපත් වෙනවා. හිත තියෙන්නේ හිතෙන් උපදින ටික දැනගන්න. හිත හිත වැඩ කරනවා. ඔව් ඉතින් ඒක තමයි ඔය හීන වගේ පේනවා කියලා හිතන්නකෝ. ඔව්. ඇයි ඒ හීනයක් පේනවා කියලා හිතන්නකෝ. රූපාවචර තමයි මේ කියන්නේ. මේ හීනයක් පේනවා කියලා හිතන්න. හීන පේන්න පුළුවන් නේ ඉතින් හිතෙන් හදන දේ හිතෙන් දකින්න. ඒ තමයි හිතන්න තියෙන්නේ නේද? මනස විතරක් වැඩ කරනවා. මනසෙන් ඉතින් ඕන දෙයක් හිත හිතා ඉන්න පුළුවන් නේ. හැබැයි වෙනස තියෙන්නේ මනසෙන් හදන දේ අල්ලන්න පුළුවන් කියලා හිතෙනවද? බෑයි. කාය ආයතනේ නෑ. අල්ලන්න නම් කාය ආයතනේ, හැපෙන්න නම් කාය ආයතනේ ඕනනේ. දැන් හැපෙන්න බෑ. ඇයි? කාය ආයතනේ උපදින කෙලස් ටික යටපත් වෙලා. ඒක තේරුම් ගන්න ආයතන හදන්නේ කෙලස් මත. නේද? ආයතන හදන්නේ කෙලස් මත. ඒක නේව තාවකාලිකව යටපත් කරන්න පුළුවන්. මේ තාවකාලිකව යටපත් කරන්න පුළුවන් නම් දැන් ආයතන හදන එක අහගන්න. දැන් ආයතන හදන එක කෙලස් මත නම් ඒක තාවකාලිකව යටපත් කරන්න පුළුවන් නේද? තාවකාලිකව යටපත් කරන්න නම් කෙනෙකුට බැයිද ඔක උපදින එක කඩලම දාන්න? ආයි නූපදින මට්ටමට පුළුවන් වෙන්න ඕන නේද? ආයක තමයි ප්‍රඥාව දියුණු කිරීම තුලින් කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආයතන හයම ඉක්මවා යන්න, ලෝකෙන් එතෙර වෙන්න. ඇහැ ඉක්මවා යන ආයතනේ උපද්දව ගන්න. සේ ආයතනේ වේදිතබ්බේ, මෙන්න මේ ආයතනය දත යුතුයි. මොකද්ද? චක්කුංච නිරුජ්ජති රූප සංඥා නිරුජ්ජති. ඇහැක් නැති රූප සංඥා උපදින් නැති ආයතනය දත යුතුයි. සේ ආයතනේ වේදිතබ්බේ. කාමගුණ සූත්‍රය කියලා තියෙනවා. කාමගුණ සූත්‍රය. කල්පනා කරද්දි කාම ලෝකවලට අහු වෙනවා කියන්නේ ඔය හිතන දේ අතින් අල්ලන්න පුළුවන්. දිවෙන් රස බලන්න පුළුවන්. දැන් කෑමක් ගැන හිතනකොට රස බලන්න පුළුවන් කියලා හිතනවා නම් කාම ලෝකෙට අහු වුණා. නේද? ඒකට එළියේ තිබ්බොත් කාම ලෝකෙට අහු වුණා. ඔය දැනගන්න දේ බාහිරේ තියෙනවා. බාහිරේ තියෙනවා කියන්නේ අපේ ආයතන වලින් අත්දකින්න පුළුවන්. රල්ලල බලන්න පුළුවන් කියන්නේ අපි දැන් කාය ආයතනේ උපදින කෙලස් ටික. රස බලන්න පුළුවන් කියන්නේ දිව උපදින කෙලස් ටික. නේද? ඔක දිවේ ගැටුණොත් මේ රහ දැනෙයි කියලා හිතෙන්නේ. එතකොට කාම ලෝකේ. දිව පිනවන්න අපිට කාම වස්තු තියනවා එතකොට. හරි? ඒක අල්ලල බලන්න කාම වස්තු තියනවා. කය පිනවන්න. නාසය පිනවන්න එළියෙනම් ගඳ සුවඳ තියෙන්නේ නේද? සෙන්ට් ටිකක් එහෙම ගහගන්න පුළුවන් කියන්නේ කාම ලෝකෙට අහු වෙලා. හරි බාහිර දෙයකින්නේ මේක ගන්න. ඊළඟට කණෙන් අහන ශබ්ද එළියේ තියනවා කියන්නේ කාම ලෝකෙට අහු වෙලා. ඇහෙන් දකින රූප එළියේ තියනවා කියන්නේ කාම ලෝකෙට අහු වෙලා. කාම ලෝකේ ස්වභාවය තමයි මේ කාම වස්තු පනවනවා. කාම වස්තු කියන්නේ ඇහැ පිනවන්න පුළුවන් රූප, කන පිනවන්න පුළුවන් ශබ්ද. නේද? මේවා බාහිරේ තියනවා කියලා අපි ගන්නවා. එතකොට ඒ ආයතන පිනවන්න ආසාව තමයි ඒ කාම ආශාව කියන්නේ. නේද? ඒ සඳහා තමයි අපි මහන්සි වෙන්නේ. කනනාසේ දිව ශරීරේ පිනවන්න. නේද? ඉතින් ඒක පිනවන්න බැරි වෙනකොට තරහ යනවා, ගැටෙනවා. නේද? කාමච්ඡන්දේ ව්‍යාපාදේ. ඉතින් අපි ඔක්කොම දේවල් කරන්නේ ඔන්න ඔය ටික පිනවන්න. ඒතකොට ඉතින් මහන්සි නොවීම පිනවන්න පුළුවන් දිව්‍ය ලෝකෙ ගියෝ. එහෙනම් තමයි දිවි ලෝක යන්න ආස. නේද? මෙහෙ වගේ මහන්සි වෙන්න ඕනේ නැහැ, රස්සා කරන්න ඕනේ නැහැ. සතෙක් මරන්න තියෙන හැකියාව නැති කරන්නේ කොහොමද? නොමර ඉන්න තියෙන හැකියාව. ඉතින් හදා ගන්න ඕන එකනේ අපිට තියෙන්නේ මරන්න තියෙන හැකියාව. හරි, දැන් ඔක ආයතන පැත්තෙන් හිතන්න බලන්න. දැන් සතෙක් මරන්න නම් කාය ආයතනේ ඕන නේද? අපිට හිතෙන් විතරක් හිතලා මරන්න බෑනේ. මේ මදුරුවා මරන්න ඕන කිව්වට මදුරුවා මැරෙන්නේ නැහැ නේද? ගැහුවොත් තමයි මැරෙන්නේ. එන කාය ආයතනේ උපදින කෙලෙස් තිබුණොත් විතරයි නේද ඌව මරන්න පුළුවන්? කාය ආයතනේ ඉපදුවොත් විතරයි නේද ඌව මරන්න පුළුවන්? හිතෙන් බෑනේ මරත් බෑ. තරා රූපාවචර මට්ටමේ හිටියනම් මදුරියෙක් මරන්න බෑ. හයි, කාය ආයතනේ උපදින්නේ නෑ නේද? මදුරුවා ගැන ඕන හිතයි, එනකට මදුරුවා මරන්න පුළුවන්ද? බැ නේ. අතට කයින් වෙන අකුසල් ටික යටපත් වෙනවා අරූපාවචර වෙනකොට. රූපාවචර වෙනකොටත් එහෙමයි. බෑ බෑ බෑ, සෝවන්න ඉන්න බෑ. දැන් මේ දැන් මං කියවනේ ඔය යටපත් කරනවා කියන. එතකොට ඒ බ්‍රහ්ම ලෝකෙන් ආපහු එනකොට ආයේ ආයතන හයම තියෙනවා. එතකොට ආයේ මදුරුව මරන්න පුළුවන්. එතකොට යටපත් කරලා විතරක් මදි නේද? එහෙනම් අපි අඳුර ගන්න ඕනේ ඒවා උපදින හේතුව. මේවා උපදින්නේ ඇයි කියලා හොයා ගන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ආයතනයි, ඒ කියන්නේ සලායතනයි එකක් නෙමෙයි හැම සලායතනේ සලායතන සමුදය අඳුර ගන්න කියනවා. සලායතන හටගන්නේ ඇයි? ඒ සමුදය දැක්කොත් එහෙම කටපාඩම් කරගත්ත එක දැක්කට බෑ. සමුදය දැක්කොත් නිරෝධෙත් පේනවා. මේ නිසයි මේක හටගන්නේ, මේ හේතු නැත්තම් ඕක හටගන්න බෑ කියන නිරෝධය. නිරෝධය කියන්නේ ආයතනේ හටගෙන නැති වුණාද හටගන්න නැතිකමද? ඇතිලා නැති වුණ එක නෙවෙයි ආ. ඇතිලා නැති වුණා නම් එහෙම හටගෙනනේ නැති
බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධර්මතාවයක් දකින්න මෙය ඇතිකල්හි මෙය වේ. මෙය ඇතිකල්හි මෙය වේ. ඉදප්පච්චේතාව මෙය ඇතිකල්හි මෙය වේ කියන ධර්මතාවය. ඒක එහෙමමයි. ඒක කාටවත් බොරු කියන්න බෑ. එසේමයි තතත නොයසේ නොවේ. ඒක බොරුයි කියලා කාටවත් කියන්න බෑ. අවිතතත ඉදප්පච්චේතා ගතිය මෙය ඇතිකල්හි මෙය වේ කියන ධර්මතාවය. ඒක එහෙමමයි. එහෙම නෙවෙයි කියලා කාටවත් කියන්න බෑ. නොයසේ නෙවෙයි. හරි නෑ නෑ, ඕක මේ වෙන විදිහකට වෙන්නේ කියලා කියන්න බෑ. අංසේ වෙනත් ආකාරයකට අංසේ නොවේ. ඒක ඉදප්පච්චේතාව දක්වන ජාති තුන සතතා එසේමයි අවිතතතා නොයසේ නෙවෙයි අංසේ නොවේ. අනඤ්‍යතත අංසේ නොවේ. ඉදප්පච්චේතා කියන එක තමයි වෙන. ඒකට දහම දකින්න නම් ওই ඉදප්පච්චේතාව දකින්න. පටිච්ච සමුප්පාදේ දැක්කොත් දහම දැක්කම වෙන. ඇති වෙලා නැති වෙනව දැක්කට දහම දැක්ක වෙන්නේ නැහැ. නේද? පටිච්ච සමුප්පාදේ දැක්කොත් දහම දැක්කම. ඒකට පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද? මේ ඇතිකල්හි මේ වේ. මේ නැත්තම් මේක වෙන්න බැහැ. සමුදය තියනකම් ඵලය තියෙනවා. සමුදය නැත්තම් ඵලය නැහැ. තිබුණ ඵලය නැති වුණා නෙවෙයි ආ. තියනවා නම් තියෙන්නේ සමුදය යෙදුණා හින්දා. සමුදය නැත්තම්
උපදින්නේ. හේතු යෙදුන්නේ නැත්නම් උපදින්නේ හටගන්නේ. හටගන්නේ නැහැ කියන්නේ නිරෝධය. උපදිලා නැහැ කියන්නේ නිරෝධයයි. නූපදිනගත. නේද? නූපදිනගත. ඒ රහතන් වහන්සේ නැති කරන්නේ මොකද්ද? ඉපදී. ඉපදිලා නැති වෙන එක නෙමෙයි රහතන් වහන්සේට තියෙන්නේ. ඉපදීමම නේ. නේද? ඒකට හටගන්න හේතු තියනවා නම් ඒ හේතු ටික නැති. එහෙනම් සලායතන හටගන්න හේතු ටික අඳුරගෙන ඒ හේතු නැති කළොත් රහත් වෙන්න පුළුවන්. ඒකට නුවණක් ඕන. සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද? ඒ නුවණට කියනවා සම්මාදිට්ඨිය. සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය. නිරෝධය කියන්නේ නූපදින ගතිය. හට නොගන්නේ කොහොමද? හරි, සමුදය නැති වුණොත් නේ හටගන්නේ කියන නුවණ එන්නේ. ওই නුවණ ගන්න පුළුවන් නම් එයාට කියනවා සම්මාදිට්ඨිය ආවා කියලා. මොන සම්මාදිට්ඨියද? ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. පැහැදිලි? ඒකට ඔය සම්මාදිට්ඨිය ආවොත් විතරයි ලෝකෝත්තර මාර්ගයේ වඩන්න පුළුවන්. සම්මාදිට්ඨියෙන් තොරව අරියෂ්ටාංගික මාර්ගයක් නැහැ. වැඩෙන්න විදිහක් නැහැ. එහෙනම් මාර්ගඵල ලැබෙන්න පුළුවන්? බැහැ. තේරුම් ගන්න, සලායතන මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද කියලා දන්නේ නැති කෙනාට සෝවාන් වෙන්න බෑ. සලායතනය මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද කියලා දන්නේ නැත්නම්, තේරුම් ගන්න බැයි නම් එයාට ලෝකෙන් එතර වෙන්න බෑ. නේද? එයාට කරන්න පුළුවන් එකම දේ අර යටපත් කිරීමක් විතර. ඒකත් తాවකාලිකයි. ඒකට එයා මුලා වෙන්න පුළුවන්. ඒ යටපත් කරපු වෙලාවට සෝවන් වුණා. ඒකෙන් එළියට ආවම සෝවන් නැහැ ඉතින්. ආයි ලෝකෙට අපු වෙනවානේ. කාම ලෝකෙදී. නේද? ඒකට ඒක තේරුම් ගන්න ඕනේ නේ. ඒක යටපත් කළා මිසක් කැඩුවා නෙවෙයි. නේද? ඉදප්පච්චේතාව දැක්ක නෙවෙයි. පටිච්ච සමුප්පාදේ දැක්ක නෙවෙයි. නැත්තම් ඔය ධාන වඩන හැමෝම සෝවන් වෙන්න ඕනනේ. නේද? එහෙම වෙන්නේ නැහැ. ඔව්. ඒක තමයි දහම නුවණින් දකින්නවා කියන්නේ. යටපත් කරන්න පුළුවන්. හටගන්නේ කොහොමද කියලා දකින්න බෑ යටපත් කළාට. දැන් අපිට සද්දේ අහන්න නැතුව හිටියා කියලා සද්දේ ඇහුනේ කොහොමද කියලා දකින්න බෑ. නේද? එහෙම පුළුවන් වුණා නම් හොඳ නිින්දක් දැම්මහම රහත් වෙලා නැගිටින්න පුළුවන්. ආයතන හයම නේ. නේද? මේ යටපත් කරලා පුළුවන් නම් නේද? ඩොක්ටර්ට කියලා ඉන්ජෙක්ෂන් එකක් ගහගත්තාම රහත් වෙලා ආපහු එන්න පුළුවන්. ඒ කාලය තුල යටපත් වෙලා
සෙට් එකට මතකල තව ටිකක් මේක පිළිදර්ශනාවටම සම්බන්ධ නැහැ. දැන් ඔය ඥාන වලින් කෙනෙක් මේ සිත යටපත් කරලා යම් කිසි තලයක දිව තලයක රීත පිටන වගේ පැත්තකට යනවානේ. ඒ වගේම අපි දැන් කතාවල හරි කොමල් බුදුජානන වහන්සේ ඉන්දියෙන් දිව්‍ය ලෝකෙට වැඩියා. එතකොට එතනදී බුදුජානන වහන්සේගේ සිත වෙන තලයකට වැඩියා කියලා කය සමගම වැඩිවීමක් ගැන කතා කරනවා වගේ දැන් අපිට තේරෙනවා. එතකොට
අපිට තේරෙන්නේ
එතනම ඉඳලා සිත තැන්පත් කළා කියනකොට දිව්‍ය තලයකට සිතෙන් යන්න පුළුවන් කියලා දේකුත් තේරෙනවා.
එයාට තෝරනම් කය අරන් යන්නත් ලෝකෙට අයිති
පැත්තෙන්ම
ඉර්ධි බල කියන්නේ ලෝකෙට අයිති මාර්ග බල නෙවෙයි. උඩින් යනවා කියන්නේ සෝවන් වෙලා නෙමෙයි.
පුතක්
යන කෙනාට
පුළුවන්. කොහෙට හරි ගියා කියලා දැනීමක්
හිත දියුණු කරගෙන පුළුවන්. ඒ කියන්නේ සමාධිය දියුණු කරගෙන පුළුවන්.
එයාට තේරෙන්නේ මේ වැඩියා කියලා වෙන තැනකට ගියා කියලා දෙයක් තමයි එයාට තේරෙන්නේ.
ඔව්. අනිත් අයටත් තේරෙනවා එහෙම. ලෝකෙටයි.
නමුත් රහතන් වහන්සේ කෙනෙක් කිසිම වෙලාවක එහෙම වැඩිමත් ගැන කතා කිරීමක් ගැන
එහෙම දෙයක් අවශ්‍ය නැහැ. ඒ වෙන පැත්තක්. ඒ හිත එකඟ කිරීම තුළින් ධ්‍යාන වැඩීම තුළින් ගන්න විශේෂ හැකිය. ඒවා මාර්ගඵල නෙවෙයි. මාර්ගඵල ලබන්න නම් මේ පටිච්ච සමුප්පාදේ දකින්නම ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නම ඕනේ. වෙන විදිහක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙන්නම ඕනේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති වෙන්නම ඕනේ. වෙන විදිහක් නැහැ. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං. ඒකට ඒක නැතුව සෝවන් වෙන්න බෑ. නේද? මේ විදිහට අපි දහමට ගලපන්න. දහම අහන්න ලැබුණ වෙලාවේ දහමට ගලපලා බලන්න. කවුරු හරි මොනවා හරි කිව්වා කියලා ඒක පිළි අරන් හරියන්නේ නැහැ. නේද? සලායතන හැදෙන්නේ කොහොමද කියලා හොයාගන්න. එතකොට අර ධානය වැඩිම උදව් කරගන්න පුළුවන්. මේ අවබෝධය. මොකද ධානයක් වඩපු කෙනා දන්න ඔය කතාව ඇත්තනේ. ධානයකදී ඒව පහළ වෙන්නේ නැහැ. කියන අද්දකීම්. දැනුම නෙමෙයි අද්දකීම්. එහෙනම් මේක යටපත් කරන්න පුළුවන් දෙයක්. ඒකට නුවණක් ගන්න පුළුවන් එහෙනම් ඕවා හැදිලා තියෙන කෙලෙස් මත. කෙලෙස් යටපත් කරලා නේ ඕවා උපදින එක නෙවෙත්තුනේ. తాවකාලිකව හරි. නේද? එහෙනම් විදිහක් තියෙන්න ඕන මේ කෙලෙස් උපදින එක නවත්තලා දැම්මනම් මේ ධාන වලට සම වේදීදී ඉන්න ඕනේ නැහැ ඒකට. සලායතන සමුදය හොයාගත්තා නම් මේ සමුදය අයින් කළොත් නිරෝධේ. పంచ ఉపాదాన స్కందే నిరోధే పంచ ఉపాదాన స్కందే సముదయ కొరిది నిరోధే గణ కథా කරන්න ගන්න సముదయ හටගත්තේ කොහොමද ආයතන නිසා పంచ ఉపాదాన స్కంద හටගන්නේ ආයතන නිසා දැන් එහෙන් දකින්න කොට උපදිනව නේද పంచ ఉపాదాన චක්කායතනේ නිසා පංච උපාදානස්කන්ධ හටගන්නවා නේද? හට නොගන්න නම් ඉතින් ආයතනේ නැති වුණා නම් හටගන්නවා. ඔව් විඥානේ නිරුද්ධ වෙන්නත් ඕන. ඒ තව විදිහකට කියොත් පස්සය නිරුද්ධ වෙනවා. ආයතන හයේ වෙන සම්පස්ස. නේද? පස්සේ තිබුණොත් එහෙම ලෝකෙට අහුවෙනවා. පස්සේ තිබුණත් වේදනාව තියෙනවමයි. පස්සේ තිබුණත් සංඥාව තියෙනවමයි. පස්සේ තිබුණත් චේතනා ටික හැදෙනවමයි. නේද? එහෙනම් පංච උපාදානස්කන්ධ හැදෙනවමයි පස්සේ තිබුණ. එහෙනම් බුදුහාමුදුරෝ පෙන්නනවා පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියලා දැනගන්න. දැනගත්තොත් සම්මාදිට්ඨියෙන් යෝනිසෝ මනසිකාරය කරන්න නම් මනසිකාරය කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. මේවා උපදින්නේ කොහොමද කියලා දැනගත්තොත් තමයි යෝනිසෝ මනසිකාරය කරන්නේ. අතුව කොහොමද? පස්සේ ගැන යෝනිසෝ මනසිකාරය කරන්න නම් පස්සේ ඉපදුනේ කොහොමද? සමුදය දකින්න. සලායතන ගැන යෝනිසෝ මනසිකාරය කරන්න නම් සලායතන උපදුනේ කොහොමද කියලා දකින්න, දැනගන්න. ඒක දන්නේ නැතුව කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? රූපය පිරිසිඳ දකින්නකොට. රූපය පිරිසිඳ දකින්නවා කියන්නේ මොකක්ද? හොඳට ඇස් දෙකෙන් බලනවාද රූපේ දිහා? කොහොමද පිරිසිඳ දකින්නේ? මුල බලන්නේ කොහොමද? පටවියාපෝ. රූපය පිරිසිඳ දකින්න බුදුහාමුදුරෝ පෙන්නලා තියෙනවා. ඉති රූපං. ඉති රූපස්ස සමුදයෝ. මේකයි රූපය, මෙන්න මේකයි රූපයේ සමුදය කියලා හොයාගන්න. රූපේ හටගත්තේ කොහොමද කියලා හොයාගන්න. හටගත්තේ කොහොමද කියලා හොයාගත්තොත් හටගන්න හේතු යෙදුම් නැත්තම් උපදී. මේ ඇතිකල්ලි මේ වෙයි කියන ධර්මතාවය. පටිච්ච සමුප්පාදේ දකින්නයි. හරි? ඒ රූපයක් කියන්නේ සංකතයි. රූප සංකතද නැද්ද? ඇයි සංකත කියන්නේ? හේතුන්ගෙන් සකස් වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් තමයි රූපය. හේතු ප්‍රත්‍යයෙන් තොරව නෙවෙයි. නේද? රූපය සංකත. සංකත විතරක් නෙවෙයි පටිච්ච සමුප්පන්නයි. ඇයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා අහලා තියෙනා නේද? ඇයි පටිච්ච සමුප්පන්නයි? හේතුවක ඵලය කියන්නේ සංකත. ඇයි පටිච්ච සමුප්පන්නයි? ඉදීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒකට පටිච්ච සමුප්පන්නයි කියන්නේ. මේ ඇති කල්හි මේ වේ. ඔතන කියන්නේ ඉතප්පච්චේ තමයි. හටගෙන නැති වෙන කතාව නෙවෙයි. හටගෙන නැති වෙන කතාව කොහෙද දන්නේ කියලා තියෙනවා. මේ ඉදප්පච්චේතාව කියන්නේ මේ ඇතිකල්හි මේ වේ නේද? මේ නැත්තම් ඕක වෙන්න බෑ. උපදින්නේ නැහැ. උපදින හැටි නූපදින හැටි. උදාහරණ ලෝකෙට ඇවිත් ඔක්කොම උදාහරණ සංකතයි පටිච්ච සමුප්පන්නයි. අපිට ඕක දකින්න බැරි කම තමයි ප්‍රශ්න. වතුරේ ඉන්න බල්ලා ගන්නකො. එතන අපිට නුවණක් තියෙන හින්දා එක ගන්න. යා බල්ලට තමයි නුවණ නැත්තේ නේද? දැන් වතුරේ ඉන්න බල්ලා බල්ලට රූපයක්ද නැද්ද? අපිට රූපයක්ද නැද්ද? අපිට නෑ. ගායි අහන්න. දැන් බල්ලා වතුරට එබෙනකොට වතුරේ ඉන්න බල්ලා බල්ලට රූපයක්ද නැද්ද? රූපය. අපිට රූපයක්ද නැද්ද වතුරේ ඉන්න බල්ලා? වතුරේ ඉන්න බල්ලා අපිට ප්‍රතිබිම්බ මට්ටමේ රූපය. මං අහන්නේ වතුරේ ඉන්න බල්ලා.
බල්ලෙක් නෑ.
වතුරේ ඉන්න බල්ලා බල්ලාගේ මානසිකත්වයට රූපයක්. අපේ මානසිකත්වයට එහෙම එකක් උපදිනවද?
නෑ.
උපදින්නේ නෑ. මේ ධර්මතාවය දකින. මේ ඇතිකල්හි මේ වේ. මේ නැත්තම් ඕක වෙන්න බෑ. නේද? ඒකට බල්ලාගේ මෝඩකම තියනකන් වතුරේ බල්ලා ඉන්නවා. මෝඩකම නැති වුණ දවසට ඉන්න බල්ලා නැති වෙනවා. බල්ලෙක් උපදින්න. දැන් අපිට ඉන්න බල්ලා නැති වුණාද බල්ලෙක් උපදින්නේ නැහැ. තේරුම් ගන්න නූපදිනක. ඒයි නිරෝධය කියන්නේ. ඒක පටිච්ච සමුප්පාදේ දකින්නවා කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. ඈ? දැන් අපිත් වතුරට එබෙනවා වගේ තමයි. ඇහෙන් දැකලා එළියේ තියෙනවා කියන්නේ. දැන් බල්ලාගේ මානසිකත්වයට ඇහැ පාවිච්චි කරනවා කියන්නේ අපිත් වතුරට එබිලා බුරනවා වගේ තමයි. නේද? මම බල්ලා එහෙන් දැකලා එළියේ තියෙන දෙයම දැක්කා කියලා විශ්වාස කරනවා. එතකොට අපිට ගන්න තියෙන ප්‍රමාව තමයි අපිත් එහෙන් දැකලා
එළියේ තියනවා කියලා විශ්වාස කළා කියන්නේ ඒ ලෝකෙට අහු වුණා. දුකයි දුක්ඛ සමුදය. මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය. නේද? ඒ උපමා ලෝකෙට ඇවිත් ඕන එකක් උපමාවක්. ඒකයි කියන්නේ ලෝකෙට ඇවිත් ඕනම අරමුණක් විදර්ශනා අරමුණක්. අපි විදර්ශනා කරන්න බැරි අපේ ප්‍රඥාව නැති හින්දා. නැත්තම් ඕනම අරමුණක් විදර්ශනා අරමුණක්. හරි? ලෝකෙට ඇවිත් ඕනම එකක පුළුවන් පටිච්ච සමුප්පන්න බව දකින්න. මේ ඇතිකල්හි මේවි මේ නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ කියන ධර්මතාවය දකින්න පුළුවන්. ඉදප්පච්චේතාව ඒක එසේමයි කියන්නේ ඒකයි.
එහෙමනම් මේ පටිච්චසම්පාදය
අවිද්‍යා පත්‍ය සංකාර කියනකොට අවිද්‍යා සංකාර දෙක අතර පටිච්ච සමුප්පන්න බව දකින්නවා. අවිද්‍යාව එක පැත්තක සංකාර තව පැත්තක. එතකොට දකින්න ඕනේ මේ ඇති කල්හි මේ වේ. මේ නැත්තම් මේ වෙන්න බෑ. නිරෝධා.
එතකොට මේ දෙකේම අර කාරණා හතර බලන්න ඕනේ. සමුදයයි නිරෝධයයි. එතකොට 48ක්
ඕන ගානක් ගන්න පුළුවන්. තියෙනවා. ඕන්නම් බලතේ. ඕන්න එකක් බලලා අනිත් ඒවත් ඔහොමයි කියලා තේරුම් ගන්නත් පුළුවන්.
හතර විදියකම බලන්න
පුළුවන්. ඕන්නම් බලන්න පුළුවන්. දැන් ඔන්න මුහුදේ වතුර මොන රහද? ලුණු රහයි. දැන් අපි කාට හරි ඕක කියා දෙන්න යනකොට එයාට හැමතැනින්ම බීලා බලන්න කියන්නද? ඕන්නම් බීලා බලන්න පුළුවන්. නැත්තම් තැන් දෙක තුනක බීලා බලනකොට එයාට දැනගන්නත් පුළුවන් නේද? නුවණ ගන්නත් පුළුවන් නේද? එහෙනම් ඕන්නම් 48ම බලන්න පුළුවන්. නැත්තම් එකක් බලලා 48ම ඔය වගේ කියලා තේරුම් ගන්නත් පුළුවන්. ඒක ප්‍රඥාවේ හැටියට. එකක් මදි නම් එක තැනකින් බීලා මදි නම් තව තැනකින් බොන්න වෙනවා. ඒත් මදි නම් තව තැනකින් බොන්න වෙනවා. අවබෝධ නැවුනොත් තව තව හොයන්න වෙනවා. ඒකයි කියන්නේ. එකකින් බලලා අවබෝධ වෙන්නේ නැත්නම් තව තව විදිහට හොයලා අවබෝධ කරගන්න වෙනවා. ඒක තමයි අපේ ප්‍රඥාව වැඩෙන හැටි. හරි. එතකොට අපිට එක ආයතනකින් මේ ධර්මතාවය බලලා අවබෝධ කරගන්නත් පුළුවන්. එකකින් අවබෝධ වෙන්නේ නැත්නම් හයම වෙන වෙනම බලන්න වෙන්නත් පුළුවන්. ඔව්. දැන් ඇහැ අවබෝධ කරගත්තොත් කන, නාසය, දිව, ශරීරයත් ඔය වගේමනේ කියලා කෙනෙකුට අවබෝධ වෙන්න පුළුවන්. කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. කෙනෙකුට ඇහත් බලන්න ඕන, කනත් බලන්න ඕන, නාසයත් බලන්න ඕන, දිවත් බලන්න ඕන, කයත් බලන්න ඕන. නේද? ඒ තමන්ගේ ප්‍රඥාව වැඩෙන හැටි. හරි? ඉතින් දකින්න ගෙනාට ඔය බල්ලගේ උපමාවම ඇති. හරියට දකින්නවා. මොකද ඔය සිද්ධියමයි ආයතන හයේම වෙන්නේ. නේද? ඉතින් බුදුහාමුදුරුවෝ ලස්සනට පැහැදිලි කරලා තිනා ඔය ආයතන හයෙන්ම අරන් දෙන්න පුළුවන් සංඥා හයක් විතරයි. ඔය ආයතන හයෙන්ම අරන් දෙන්න පුළුවන් සංඥා හයක් විතරයි. සංඥාව උපමා කරන්නේ මොකටද? මිරිඟුවට. මේ මිරිඟු හයක් අරන් දෙනවා. අපි ඉන්නේ ওই මිරිඟු හයම රූප හයක් කරගෙන. ඒකට කියනවා කාම ලෝකය කියලා. අහෙන් අරන් දෙන්නේ එළියේ තියෙන රූප, කණෙන් අරන් දෙන්නේ එළියේ තියෙන ශබ්ද රූප, නාසයෙන් අරන් දෙන්නේ එළියේ තියෙන ඝාන රූප. නේද? එතකොට අපි ආයතන හයටම රූප හදලා ලෝකයක් හදාගෙන තියෙනවා. ඒ ලෝකෙට කියනවා කාම ලෝකය කියලා. ආයතන හයෙන්ම අරමුණු ගන්න පුළුවන් ලෝකෙට කියනවා කාම ලෝකය. එතකොට කෙනෙකුට කෙලස් ටිකක් යටපත් කරගෙන ඕක රූප ලෝකෙ මට්ටම දක්වා කෙලස් යටපත් කරගන්න පුළුවන්. රූපාවචර මට්ටම කියන්නේ කය උපදින්නේ, දිව උපදින්නේ, නාසය උපදින්නේ නැහැ. දැනීම දෙන ආයතන තුන උපදින්නේ මුත කියන එක. මුත සුතයි දිත්තයි මනෙන් කරන වැඩේ ඉතුරු වෙනවා විඤ්ඤාතයි. මුත කියන එක අයින් කළොත් රූපාවචරයි. දිත්ත සුතයි මුතයි තුනම අයින් වුණොත් එහෙම මන ආයතන විතරයි නේද? එතකොට විඤ්ඤාත විතරයි. එතකොට අරූපාවචරයි. හරි. ආයතන හයම වැඩ කළොත් කාමාවචර, මුත කියන එක අයින් වුණොත් ඉතුරු තුන වැඩ කළොත් රූපාවචර, දිට්ඨසුතත් අයින් වුණොත් මන විතරක් ඉතුරු වුණොත් අරූපාවචර. එතකොට ඔය කෙලෙස් මට්ටම් තුනක්. කාම භූමියද, රූප භූමියද, අරූප භූමියද? රහතන් වහන්සේ ඔය කෙලෙස් මට්ටම් තුනෙන් කොයිකද ඉන්නේ? එකකවත් නැහැ. ආයතන හයම ඉක්මවා ගිහිල්ලා. තුන් භූමියම ඉක්මවා ගිහිල්ලා. එකකටවත් පැමිණිලා නැහැ. පැමිණිලා නැති එකට කියන අපරියාපන්නයි. පැමිණිලා නැති ස්වභාවයට කියන අපරියාපන්න. ඒකට ආර්ය දර්ශනය කියන්නේ අපරියාපන්න. ලෝකෝත්තර දර්ශනය අපරියාපන්නයි. කොහෙද කියලා හොයාගන්න. බුදුහාමුදුරුවෝ කියන ලෝකයේ තියෙන්නේ තමන් තුලයි. ආයතන හය තුල. ලෝක තුනම තියෙන්නේ තමන් තුල. ඒකනේ ලෝකේ එළියෙන් හොයන්න බෑ තමන් තුලින්ම හොයන්න කියන්නේ. ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි සීරම තියෙන්නේ තමන් තුල. ඔව්. ඒක අපිට ඔය තාම ලෝකේ එළියේ තියෙනවා කියලා හිතෙන්නේ කාමාවචර කෙලෙස් මට්ටම. ඒ අපි මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ කාම භූමියේ උපදින්නනේ. නේද? තිස්සෙක් තලේම තමන් තුලම තමයි ආයතන හයෙන්මනේ හදන්නේ. ඒ අපිනේ කියන්නේ ඒ ලෝකෙට අයිති කතානේ. එළියේ තියෙන ලෝකෙට ඉතින් නිවන් පුරේටත් යන්නනේ හදන්නේ අර කොහෙද තියෙන දිව්‍ය ලෝකේ යනවා වගේ. ඒක ලෝකයා නිවන දකින්නෙත් ඒ විදිහට. අර මහා මේරුව නැගලා එතනින් ඉහළට පැනලා ඔහොම ඔහොම ගිහිල්ලා නිවන් පුරේටත් යන්න පුළුවන්. නේද? ඒ සාමාන්‍ය ලෝකයාගේ මනස. ඒ ඇත්ත ඇති හැටි නෙවෙයි ඈ. අපරියාපන්න කියන්නේ පැමිණිලා නැහැ. කොහාටද පැමිණිලා නැත්තේ? තිස් එක් තලයට. රූප අරූප කාම. කාම රූප අරූප කියන ඒවට පැමිණිලා නැහැ. කියන්නේ ආයතන හයෙම ඉක්මවා ගිහිල්ලා. ඒක තමයි කාම ගුණ සූත්‍රයේ සේ ආයතනේ වේදිතබ්බේ. මේ ආයතන හය ඉක්මවා යන ආයතනයේ දත යුතුයි. හරි? ඒක ප්‍රඥාව තුලින් එන්නේ. දැන් අපි ඉන්නේ ආයතන හයට අහු වෙලා. ආයතන හයට අහු වුණාම ලෝක තුන් ලෝකෙට අහු වෙලා. හරි? අපිට එකක් මදිනේ අපිට හයම හයටම අහු වෙලා ඒ හින්දා කියනවා කාමාවචරයි කියලා. එතකොට ඒකෙන් එතර වෙන්න නම් සලායතනේ මොකද්ද? සලායතන සමුදය මොකද්ද? සලායතන නිරෝධය මොකද්ද කියලා දැක්මක් ඇති කරගන්න ඕනේ. ඒකට කියනවා සම්මාදිට්ඨි. මේ දැක්ම ඇති වුණත් අනිත් සම්මාදිට්ඨි ටිකත් ඔක්කොම ඇවිල්ලා. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියන දැක්මත් එතනම එනව නේද? දැන් සලායතනේ තියනා නම් පස්සේ තියෙනවනේ. නේද? සලායතන නිරෝධ නම් පස්සේ නිරෝධයි. හිතේනනම් සලායතනයි සමුදයයි නිරෝධයයි දැක්කොත් පස්සේයි පස්ස සමුදයයි නිරෝධයයි දැක්කම වෙනවා. ඊට එකකින් සම්මාදිට්ඨිය આવොත් අර 16 ආකාරෙම ඇවිල්ලා ඉවරයි. සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනානේ 16 ආකාරය. සම්මාදිට්ඨිය ලබා ගන්න පුළුවන්. එකකින් ගත්තොත් 16 ආකාරෙම ලැබෙනවා. එකකින් සම්මාදිට්ඨිය આવොත් 16 ආකාරයටම ගැලපෙනවා. මොකද සම්මාදිට්ඨිය කියන්නේ එකයි. සම්මාදිට්ඨිය ගන්න ආකාර වෙනස් වෙන්න පුළුවන්. සම්මාදිට්ඨිය ලැබුණොත් පැහැදිලිව තියනා දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මාර්ගේ ඥානං. දැන් නිරෝධේ ඥානං කියන එකේ ඔන්න ඔය තුන් ලෝකේ නිරෝධය ගැන නුවණක් තියෙනවා. ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි කියන්නේ තේත් සම්මාදිට්ඨියම තමයි. එතකොට නිරෝධය කියන්නේ මේ තියෙන ලෝකේ හටගෙන නැති වුණාද නූපදීන ගතියද? නූපදීන ගතිය. එතකොට කළ යුතු වැඩ සියල්ල නිම කරා කියන්නේ ඉපදීම නැති කරපු දවසට. මොකද්ද උපද්දන්නේ නැත්තේ? තුන් ලෝකේ. තුන් ලෝකේ උපද්දනකම් අපිට කරන්න දෙයක් තියෙනවා. ඇයි දුක උපදිනවනේ? නෑ. ඉතින් අපි දන්නේ නැහැ මේ තුන් ලෝකේ අපි උපද්දන එකක් කියලා. අපි හිතන්නේ තුන් ලෝකේ තියෙන අපි මේ කොහේද ඉඳලා ඇවිල්ලා ඒකේ උපදිනවා කියලා. නේද? ඇත්ත තත්ත්වේ තමයි අපි තුන් ලෝකයක් හදාගෙන ඕක පරිහරණය කරන. එහෙනම් ඕක හදාගත්තේ කොහොමද කියලා හොයන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සමුදය හොයාගන්න. මොකක් නිසාද මේවා හටගන්නේ? නැ අපිට බල්ලට කියා දෙන්න වෙනවා, බල්ලෙක් ඉන්නවා නම් මොකක් නිසාද ওই බල්ලා හටගත්තේ කියලා හොයන්න කියලා. නේ? සමුදේ හොයන හැටි කියා දෙන්න ඕන. කොහමද කියා දෙන්නේ? ওই බල්ලා ඇති වෙනව නැති වෙනව කියලා බල බලා ඉන්න. හ? එහෙම නැත්නම් ওই බල්ලා කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් හැදුනා කියලා බල බලා ඉන්න. එහෙම නැත්නම් ওই බල්ලා පඨවිය ආපෝ තේජෝ වායෝ වලින් හැදුනා කියලා බල බලා ඉන්න. දැන් හම්බ වෙයිද උත්තරේ? මුණ පහළ වෙයිද? නෑ, තව අඩුයි නේද? ඒ ඔක්කොම එතකොට තේරුම් ගන්න ලෝකෙට ආйти. හෙ, ඒ භාවනා ටික එතකොට ලෝකෙට ආйти. ඇයි බාහිරෙන් නේ හොයන්නේ ලෝකෙ? නේද? බල්ලෙක් ඉන්නවා කියන එක පිළි අරන් ඌ හැදුනේ කොහොමද? ඌගේ ලක්ෂණ ටික මොනවද? දැන් බල්ලගේ සමුදේ බැලුවද? හටගත්තේ කොහොමද කියලා බැලුවද? නෑ. හටගත්තේ මේ ආයතන මුලාවෙන් නේද? එහෙන් දැකලා මෝඩකමට නේද බල්ලෙක් පැනෙන්නේ? නෑ, ආයතන පිරිසිඳ දැක්කොත් බල්ලෙක් හටගනීද? නෑ නේද? ලෝකයක් හටගනීද එතකොට? නෑ, හටගන්නේ නැහැ කියන්නේ Nirodhe. එහෙනම් සමුදය දකින්න වෙනවා ආයතන පැත්තෙන්. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් ලබන්න බෑ. ඒ අපි ආයතන මුලාවක ඉන්නේ. ඒ නිසා තමයි සලායතනය මොකද්ද, සලායතන සමුදය මොකද්ද, සලායතන නිරෝධය මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තොත් සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය තිබුණත් මාර්ගය තියෙනවා, ලෝකෙන් එතර වෙන මාර්ගය. එතකොට ඕක ආයතන 6ටම පොදු ධර්මතාවයක්. ආයතන 6ටම පොදු ධර්මතාවයක්. සමහර විට හිතන් ඉන්නවා නෑ රහතන් වහන්සේ මේ ආයතන 5යි නැති කලේ හිත තියාගෙන ඉන්නවා නේද? මන ආයතන. නැග අරූපාවචර බ්‍රහ්මයා නම් ඒක තියාගෙන ඉන්නවා. ඒත් සසරේ යනවා නේද? රහතන් වහන්සේ අපරියාපන්නයි. එතකොට කාම ලෝකය කියන්නේ මේ ආයතන වලට අහු වෙන දේවල් එළියේ තියනවා කියලා විශ්වාස කරන මට්ටම. ඒවට අපි කියන්නේ එතකොට කාම වස්තු. මොකද ඒවයින් අපිට සැප දෙන්නත් පුළුවන්, දුක් දෙන්නත් පුළුවන් නේද? කාම වස්තු වලට. රහතන් වහන්සේට ආර්ය භූමියේදී ඒවා කාම ගුණ විතරයි, වස්තු නෙමෙයි. කාම ගුණ. හරි, අපිට කාම වස්තු, රහතන් වහන්සේට කාම ගුණ, කාමය ඇති කරන්න පුළුවන් ස්වභාවයන් විතරයි, දේවල් නෙවෙයි. හරි, ඒ කාම ගුණ සූත්‍රයේදී තමයි සේ ආයතනේ වේදිතබ්බේ, මෙන්න මේ ආයතනේ දත යුතුයි. ඇහැ නිරුද්ධ වෙන රූප සංඥා නොපිහිටන. ඇහැ නිරුද්ධ වෙන රූප සංඥා නොපිහිටන. ඇහැ නිරුද්ධ නම් රූප සංඥා තියෙන්න බෑනේ. කන නිරුද්ධ වෙන ශබ්ද සංඥා නොපිහිටන. නාසය නිරුද්ධ වෙන ගහන සංඥා නොපිහිටන. ඔන්න ඔය ආයතනයි දත යුතුයි. සේ ආයතනේ වේදිතබ්බේ. හරි, විදිහට ආයතන 6ටම කියමු. මේක එතකොට ප්‍රඥායසෙන් තමයි ඒක දකින්න වෙන්නේ. හරි, 7 වෙනි ආයතනේ සේ ආයතනේ වේදිතබ්බේ. 7 වෙනි ආයතනේ තමයි අර ආයතන 6ම ඉක්මවා යනවා. ඒ ආයතන 6ට ආයි මුලා කරන්න බැරි කරනවා. හරි, එතකොට එහෙම தත්වයක් මේ Nirodhaය කියන එක. Nirodhaේ ඥාණය ඇති කරගන්න ඕන. එතකොට ඔය ආයතන 6 පිනෝන අලුත් නිවන් පුරේකට යනවා නෙවෙයි. මේ ආයතනයෙන් මිදෙනවා. හරි, ආයතන හැම නූපදින තත්ත්වයකටපත් වෙනවා. ආයතනයක් ඉපදුනොත් එහෙම පංච උපාදානස්කන්ධේ උපදිනවා නේද? ආයතනයක් ඉපදුනොත් එහෙම ඒ ආයතනෙට අදාළ පස්සේ උපදිනවමයි. පස්සේ උපදුනොත් වේදනා සංඥා චේතනා උපදිනවා. ඒ ටික ඉපදුනොත් විඥානෙත් ඉපදිලා ඉවරයි. පංච උපාදානස්කන්ධය හටගන්නවමයි. මොකද ස්පර්ශය තිබුණත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න ටික හටගන්නවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. යං වේදේති තං සංජානාති, යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං පපංචේති. තතෝ නිදානං. මෙන්න මේක තමයි නිදානය, හේතුව. මොකටද? තතෝ නිදානං පුරිසං, මේ සත්වයා පුරිසං. ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ. ප්‍රපංච සංඥා සංකා වලින් අභිභවා යනවා මේ සත්වයාව. ඒවට අහු වෙනවා. කොහොමද අහු වෙන්නේ? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේසු රූපේසු. එහෙනම් අතීත අනාගත පච්චුප්පන්නේසු සෝත විඤ්ඤේසු සද්දේසු කන නිසාන. ඔගේ ආයතන හයටම එනවා. ඒ කියන්නේ ඒවයින් දරගන්න පුළුවන් රූප තියෙනවා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඒ රූපේ තමයි අපි 11 ආකාරයට බෙදන්නේ. මේ රූපයක් තිබුණත් අපිට ඔක බෙදන්න පුළුවන්. දුර රූපද, ළඟ රූපද, කැමැති රූපද, අකමැති රූපද නේද? ඕලාරිකද, සියුම්ද, අජ්ජත්ද, බහිද්දද? රූපයක් තිබුණත් ඔක බෙදන්න පුළුවන් නේද? රූපයක් තියනවා කියන්නේ ආයතන වලින් අත්දකින්න පුළුවන්. තව පැත්තකින් කිව්වොත් නේද? දැන් වතුරේ බල්ලෙක් හිටියොත් එහෙම ඌ ආය ආය දකින්න බැයිද? පුළුවන්. ඒකට විශ්වාස කරන්නේ ඌ ඇල්ලුවත් අහු වෙනවා. නේද? කාය ආයතනෙන් අත්දකින්න පුළුවන්. ගඳස් සුගඳක් බැලුවොත් අත්දකින්න පුළුවන්. දිවෙන් අත්දකින්න පුළුවන්. මකද්ද මේ දැන් සලායතන් නේද උපද්දන්නේ? රූපයක් පැනෙව්වා කියන්නේ සලායතන ලෝකෙට අහු වුණා නේද? රූපයක් පැනෙව්වා කියන්නේ සලායතන ලෝකෙට අහු වුණා. දැන් රූපේ පැනෙව්වෙත් ඇහෙන් දැකලමයි නේද? බල්ලා වතුරේ බල්ලෙක් හැදුවේ ඇහෙන් දැකපු හින්දානේ. වතුරේ බල්ලෙක් පනවපු ගමන් ඇහෙන් දකින්න විතරක් නෙමෙයි ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් කළා. ආයතන හයෙම ගැට ගැහුවා. ආ ආයතන ගැට ගහනවා, එකකට එකක් සම්බන්ධ කරනවා. නැත්තම් ඇහෙන් දැකපු දේ ආයේ ඇහෙන් විතරනේ දකින්න පුළුවන්. එහෙම නෙමෙයි දැන්. වෙන ඕන ආයතනකින් අත්දකින්න පුළුවන් මට්ටමකට ගේනවා. ඒක අවිද්‍යාවෙන් නේද කරන්නේ? ඇත්ත ඇති ඇති නොදන්න කමින් කරන්නේ. රූපයයි රූප සමුදයයි දකින් නැති හින්දා සිද්ධ වෙන දෙයක් ඕක. එතකොට තේරුම් ගන්න රූපය කියන එක සමුදයෙන් වෙන් කරන්න බෑ. දැකීමෙන් තොරව දැකීමක් පණවන්න බෑ. දැකීමෙන් තොරව දැකීමක් පණවන්න බෑ. ඒ දැකීම නිසාමයි මෙහෙම පේන්නේ කියලාම කියන්න වෙනවා. අපිට දැකීම අයින් කරලා පේනවා කියන එක වෙන් කරගන්න බෑ. හරි? දැකීමෙන් තොරව දැකීමක් පණවන්න බෑ. දැකීමකින් තොරව දැක්කේ නැති දෙයක් පණව ගන්නත් බෑ. දැකීමෙන් තොරව දැකීම පණවන්නත් බෑ. දැකීමෙන් තොරව නොදැක්ක දෙයක් ගැන කතා කරන්නත් බෑ නේද? දැකීමෙන් තොරව දැකීම ගැන කතා කරන්නත් බෑ. දැකීමෙන් තොරව නොදැකීමක් ගැන කතා කරන්නත් බෑ. දැන් දැකීමක් ගැන කතා කරන්නේ දැකීම නිසාමයි. හරි. අපි ඕව වෙන් කර ගැනීම නිසා ඕකට කියනවා මඤ්ඤණා කරනවායි කියලා. ඇත්ත ඇති හැටි නෙවෙයි. මඤ්ඤණා කරනවා. මඤ්ඤං වෙලා තමයි ඉන්නේ නේද? මඤ්ඤණා කරනවා. රහතන් වහන්සේ න මඤ්ඤති. අපි මඤ්ඤණා කරනවා රහතන් වහන්සේ මඤ්ඤණා කරන්න. එතකොට දැකීම දැකීම විදිහට දැකලා දැකීම දැකීම විදිහට දැකලා අපි දැකීම දැකීම විදිහට දැකලා නෑ දැකීම දැකීම විදිහට දැකලා දැකීමක් මඤ්ඤණා කරන්නේ නෑ කවුද රහතන් වහන්සේ ප්‍රඥාව පහළ වුණ කෙනා දැකීම දැකීම විදිහට දැනගෙන දැකීමක් මඤ්ඤණා කරන්නේ නැහැ. දැක්කේ නැති දෙයක් මඤ්ඤණා කරන්නේත් නැහැ. ඇයි දැකීම දැකීම විදිහට දැක්කනේ? දැකීම දැකීම විදිහට දැක්කොත් දත්තා දත්තබ්බම්. දැකීම දැකීම විදිහට දැක්කහම දැකීමක් මඤ්ඤණා කරන්නේත් නැහැ. දැක්කේ නැති දෙයක් මඤ්ඤණා කරන්නේත් නැහැ. කල්පනා කිරීම වඤ්ඤාණාව වෙන්න පුළුවන්. ආ සම්මාදිට්ඨිය නැති වුණාම. හරි. කල්පනා කරන්නේ කල්පනා කරනවා කියලා දැනගෙන නෙවෙයි එළිය දෙයක් ගැන හිතනවා කියලා හිත හිතානේ. නේද? ඒතර වඤ්ඤාණාව. හිතෙන් හදවන දේ හිත දැනගන්නවා කියාද කල්පනා කරන්නේ. ඕනමන් දෙයක් හිතෙන් ඇදුවා ඒ ගැන කල්පනා කළා. ඕන දෙයක් හිතෙන් ඇදුවා ඒ ගැන කල්පනා කළා. එතකොට එළියට සම්බන්ධයක් තියනවද? නැහැ. කල්පනා කිරීම විදිහට දැකලා නෙමෙයි අපි කල්පනා කරන්නේ. ඒ හින්දා මඤ්ඤණා වෙනවා. කල්පනාවක් මඤ්ඤණා වෙනවා. සිත, ඒ කියන්නේ විඤ්ඤාතය මඤ්ඤණා කරනවා. දෙයක් නෙමෙයි ඒක ඒකම තමයි. සංකාරයක්මයි. එතකොට අපි ඉන්නේ සංකාර ලෝකෙක. අවිද්‍යාපච්ච සංකාර. හරි. රූප කියන ඔක්කොම අපිට සංකාර ගොඩක්. අපි දන්නේ සංකාර කියලා. අපිට එළියේ තියනවානේ. ඇත්ත තත්ත්වය සංකාර ගොඩක්. මේ වතුරේ ඉන්න බල්ලා සංකාරයක් නේද? ඇයි සංකාරයක් කියන්නේ? සකස් කළා විද්‍යාවෙන් සකස් කරපු දෙයක්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වුණ දෙයක්. අවිද්‍යාපත්‍ය සංකාර. නේද? වතුරේ ඉන්න බල්ලා සංකාරයක් නේද? අවිද්‍යාපත්‍ය සංකාරයක් නේද? අර එළියේ තියෙන අඹ ගහ නැත්තම් තැඹිලි ගහ ඒකත් සංකාරයක්. අපේ ගෙවල් දොරවල් ඒකත් සංකාර. දරුවෝ සංකාර. ඉරහඳ තාරකා ඒත් සංකාර. සෑම රූපයක්ම සංකාරයක්. රූපන් රූපත්තාය අභිසංකත රූපන් රූපත්තාය සංකතං අභිසංකරොන්ති ති සංකාරෝ. රූපේ රූපේ පිනිස සකස් කරලා රූපන් රූපත්තාය සංකතං අභිසංකරොන්ති ති අභිසංස්කරණයක් කළා. ඒකට කියනවා සංකාරය කියලා. ඒක දැන් ටිකෙන් ටික එකෙන් මිදෙන්න ඕන. දැන් එළියේ තියෙන රූප ඔක්කොම සංඛාර ගොඩක් කියලා නුවණක් එන්න ඕන. සංකත ධර්ම. සංකත කියන්නේ ඇයි? සකස් වුණා. මොනවායින්ද සකස් වුනේ? හේතුප්‍රත්‍යයන්ගෙන්. බුදුහාමුදුරුවෝ පෙන්නනා ඔය හේතුප්‍රත්‍යවල තියෙන අවිද්‍යාව. හැම සංකතේම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්නකම. නේද? ඒ මොහය මුලාව. ඇත්ත ඇති හැටි දන්නේ නැත්තම් මුලා වෙලා නේද? ඉතින් අපි ඉන්නේ අවිද්‍යා අන්ධකාරේ. මුලාවේ. ඒකෙන් හදන සීරම දැන් රූප සීරම එහෙම හදපු දේවල්. රූපයේ ඇත්ත දන්නේ නැති හින්දා. ඒ හින්දා ඇත්ත දකින්න බුදුහාමුදුරුවෝ වැඩපිළිවෙලක් පෙන්නනවා. රූපයක් තියෙනවා නම් ඒක ගැන හොයලා බලන්න. කොහොමද හොයන්නේ? ඕකේ සමුදය මොකද්ද කියලා හොයන්න. ඉතිරූපයි ඉතිරූපස්ස සමුදයෝ. සමුදය හොයාගන්න. මොකද සමුදය හොයාගත්තොත් නුවණක් එනවා මේ ඇති කල්ලි මේ වෙන්නේ. සමුදේ තියෙනකන් තමයි ඕක තියෙන්නේ. නේද? බල්ලගේ අවිද්‍යාව තියෙනකන් වතුරේ බල්ලා ඉන්නවා. ඒ සමුදේ යෙදුම් නැත්තම් උපදින්නේ නැහැ. මේ නැත්තම් මේ වෙන්න බෑ. මේ ඇති කල්ලි මේ වෙයි. මේ නැත්තම් මේ වෙන්න බෑ. ඒක ඕක සංකත ධර්ම ඔක්කොටම පොදුයි. මොනවාද සංකත ධර්ම? Taman danna සංකත ධර්ම මොනවාද? ඇහැ සංකතයි. ආයතන හයම සංකතයි. අජ්ජත් බහිද්ද සේරම සංකතයි. රූප සංකතයි. රූප වලට මුළු ලෝකෙම අයිති. ඒ සේරම සංකතයි. කොහොම කිව්වට තේරෙන්නේ නැහැ නේ. ටිකක් බර වචන වලින් කියන්න බලන්න. අභිධර්ම ඉගෙන ගත්තුවා. නිවන ඇර අනිත් ඒවා මොනවද කියලා අහන්නේ. මොනවද? රූප නෑ අපි ධර්මයේ. චිත්ත චෛතසික රූප නිබ්බාන. හා? ඒ සංකත ධර්ම මොනවද? රූප සංකතද නැද්ද? චිත්ත සංකතද නැද්ද? චෛතසික සංකතද නැද්ද? සංකතයි. ඒවා ලෝකෙට අයිතිද නැද්ද? අයිති. වටික තමයි ලෝකෙ. නිවන ඒක අහලා තියෙන අවබෝධ කළොත් අසංකතයි. අවබෝධ කරනකම් සංකතයි. අර සියදෝරිස් නිවන. සියදෝරිස් මහතාට නිවන් සැප ලැබේවා කියලා බෝඩ් එක ගහන්න පුළුවන්. ඒක එතකොට සංකත නිවන. නිවන් පුරය සංකතයි යා. Nirodhe ඥානෙ එනකන් නිවන සංකතයි. ඥානෙ නැති කෙනාට නිවනක් තියෙන තැන. නේද? රහතන් වහන්සේ යන තැන. නේද? අවිද්‍යාව දුරු කරගත්තහන් නිවන් පුරේ. ඒ අපරියාපන්න කියන එක තේරුම් ගන්නකන් මේ තුන් භූමියට පැමිණුන් නැති එකටයි නිවන කියන්නේ. තුන් භූමිය හටගන්නේ තුන් භූමියට අයිති නැහැ. හරි? තුන් භූමිය ඉක්මවා ගිහිල්ලා පැනවෙන්නේ. ඒ තමයි Nirodhe ඥානෙ. රූප චිත්ත චෛතසික පැනවෙන්නේ නැති තැනක් තියනවා නම් එතන තමයි අසංකතය. සංකත පැනවෙන්නේ නැති තැන අසංකතය නේද? ඒක වෙනම තැනක් නෙවෙයි. නව වර්ග කර කර ඉගෙන ගන්න ඕන කුමක් සඳහාද? ඒවා තව තව හදන්නද? ඒවයින් ඈතර වෙන්නද? ඒවා හදන එක නවත්තන්න. ඒ නවත්තන විදිය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔය ටික පාඩම් කරන්න නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ. රූපයක් තියනා නම් රූපේ හදන විදිය හොයාගන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. සමුදය හොයාගන්න. සමුදය දැක්කොත් Nirodhe පේයි. සමුදය තියෙනකන් ඵලය තියෙනවා. සමුදය නැත්තම් Nirodhe. හොඳයි. එහෙනම් විවේකයක් ගන්න විනාඩි 10ක. අපිට යන කල්පනා කරලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න.